විසිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ. හංවැල්ල දිද්දිනිය ඓතිහාසික කුවන්කන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍ය දිද්දිනියේ විමලසංක ස්වාමීන් වහන්සේ.
සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපි නිපකෝ බික්ඛෝ සෝ ඉමං විජඨේ ජඨං ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, අදත් උදෑසනින්ම ලෞතුරා තථාගත සාන්තිනායක බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු උතුම් ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරලා ධර්ම අවබෝධයක් සලසාගෙන තමන්ගේ ජීවිතේට දහමින් පෝෂණයක් අවබෝධයක් ලබා ගැනීම සඳහායි මේ ධර්ම දේශනාවන් ධර්ම දානයක් හැටියට මේ හිරු FM නාලිකාව තුළින් විකාශනය කරන්නේ. පිනතුනේ, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මේ ධර්මය ලෝකෝත්තර වශයෙන් මේ සංසාර ගමනේ දුක් නිමා කරගෙන නිවන අවබෝධය සාක්ෂාත් කරගන්න කියන කාරණා මුල් කරගෙන, ඒ අතරේ බුදුරජාණන් වහන්සේ ඒ ගමනට යාමට මූලික විය යුතු වැඩපිළිවෙල අඩිතාලම පිළිබඳව අපිට බොහෝම මනාව පැහැදිලි කළා යම් යම් අවස්ථාවන් වලදී. දැන් අපි කවුරුත් නිවන් අවබෝධය ලැබේවා, නිවන් දකින්න ලැබේවා කියනට සාදු කියනවා. අපේ සදහැවන්ත උපාසක උපාසිකාවන් සාදුකාරයක් දෙනවා, නිවන අවබෝධ වේවා කියනට සාදු කියනවා. ඒ මොකද ඒක අපි දන්නවා, මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි බලවත් විශ්වාසයක් තියෙනවා. මොකද බුදුහාමුදුර අපිට දේශනා කරපු මේ නිර්වාණ අවබෝධය සැපයි කියන, සදාකාලික සැපයි කියන ඒ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ කෙරෙහි අපි බලවත් විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය නිසානේ අපි කවුරුත් මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන්න ඒහි පස්සිකෝ ඇවිල්ලා බලන්න කියලා බුදුහාමුදුර අපිට දේශනා කළානේ. ස්වතන්ත්‍රයෙන්ම අවබෝධ කරගන්න පච්චත්තං වේදි තබ්බෝ කියලා කියන තමන්ගේ ඥාණයම අවබෝධ කරගන්න කියලා බුදුහාමුදුර දේශනා කළානේ. ඒතර මේ ගමනට මූලික අඩිතාලමක් තියෙන්න ඕනේ. එක පාරටම මේකට යන්න බෑ. ඒ සඳහා හොඳ පසුබිමක් සකස් කරගන්නට ඕන. ඒ පසුවිම පිළිබඳව සඳහන් වන්නා වූ එක්තරා සිදුවීමක් මුල් කරගෙන තමයි බුදුරජාන් වහන්සේට පස්ථාන කරපු මේගිය ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන දේශනා කරපු දහම් කාරණා කීපයක් අද මම මේ දේශනාවේදී දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ බුදුරජාන් වහන්සේ අපිට දේශනා කළේ, මේ දේශනාවට ප්‍රධාන හේතු සාධකයේ වන්නේ තථාගත බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවකදී මේ චාලිකා කියන නුවර, ඒ චාලිකා කියන පර්වතයේ පාමුල එක්තරා කුටියක බුදුහාමුදුරුව වැඩ සිටියා, අපේ තථාගත බුදුරජාන් වහන්සේ. ඒ කාලේ බුදුරජාන් වහන්සේ උපස්ථාන කළේ මේගිය ස්වාමින් වහන්සේ. ඉතින් අපි අහලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් බුදුරජාන් වහන්සේ උපස්ථාන කටයුතු කළේ ආනන්ද හාමුදුරුව කියලානේ. පිනති ආනන්ද හාමුදුරුව උපස්ථාන කටයුතු කරන්නට පූර්වයෙන් අපේ බුදුරජාන් වහන්සේ උපස්ථාන කටයුතු කර ස්වාමින් වහන්සේලා කිහිප නමම හිටියා. ඔබ අහලා තියෙනවා මේ ගිය ස්වාමින් වහන්සේ, සුනක්කත්, නාගසමාල, උපවාන වගේ ස්වාමින් වහන්සේලා ගණනාවක් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. ඒ ස්වාමීන් වහන්සේලා අතර හිටපු මේගිය හාමුදුරුව යම් කාලයක් කෙටි කාලයක් බුදුහාමුදුරුව උපස්ථාන කටයුතු කළා. පසු කාලීනව තමයි බුදුරජාණන් වහන්සේගේ ස්ථිර උපස්ථායකෙක් හැටියට ආනන්ද ස්වාමින් වහන්සේ පත්වන්නට යෙදුනේ. ඔය චාලිකා කියන ඒ නුවරේ චාලිකා කියන පර්වතයේ පාමුල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මේගිය හාමුදුරුව උපස්ථාන කටයුතු කරමින් ඉන්න අවස්ථාවේ දවසක් මේගිය හාමුදුරුව පිණ්ඩපාත වැඩම කළා ජන්තු කියලා ගමකට. ඒ ප්‍රදේශයේ කුඩා ගමකට ජන්තු කියලා ගමක්. ඒ ගම තියෙන්නේ එක්තරා ගංගාවක් අසබඩ, කිමිකාලා කියන නදී අසබඩ ජන්තු කියන ග්‍රාමයට මේගිය හාමුදුරුව පිණ්ඩපාතේ වැඩම කළා. ඒ පිණ්ඩපාතේ වැඩම කරලා නැවත වඩිනකොට උනාසි දැක්ක මේ කිමිකාලා කියන නදී අසබඩ තියෙනවා ඉතාමත් ලස්සන රමණීය අඹ වනයක්. ඒක ඉතාමත් රමණීයයි. ඒක දැක්කහම මේගිය හාමුදුරුවන්ට පුදුමාකාර සංසුන් ස්වභාවයක් හිතේ ඒ ස්ථානයේ කිරි පැහැදීමක් ප්‍රසාදයක් ඇති වුණා. දැන් අපිත් සමහර වෙලාවට සමහර තැන්වලට ගියාම කියලා අනේ හරි නිෂ්කලංකයි, බොහෝම නිදහස් පරිසරයක්, විවේකව ඉන්න හොඳ පරිසරයක්, ටික දවසක් නිදහසේ ඉන්න තියෙනවා නම් හොඳයිනේ කියලා අපිත් සමහර වෙලාවට කියනවනේ වරන්නේ සේනාසනවලට, විහාරස්ථානවලට, ඔය වගේ ඈත පිටිසර බද ප්‍රදේශවලට ගියාම ඒ රමණීය වූ භූමියෙන් දැක්කහම, වන ලැහැබවන් දැක්කහම අපි එහෙම කියනවා සාමාන්‍යයෙන්. ඒ වගේ තමයි ඒකට අපිට හිතෙනවා සමහරවිට දවසක් දෙකක් විවේකව ඉන්න තිරන හොඳයිනි කියලා අපි එහෙම සාමාන්‍යයෙන් හිතනවා. ඉතින් මේ ජන්තු කියන ගමට පිණ්ඩපාතේ වැඩම කරපු මේගිය හාමුදුරුව මේ අඹවනේ දැක්කහම උන්වහන්සේට බොහොම හිතක් පහළ වුණා, මෙතන භාවනා කරන්න හොඳ තැනක් නේ කියලා. මේක හිතේ තියාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආපහු වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මේ බුදුහාමරන්ට ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාගතුන් වහන්සේ මං අද ජන්තු කියන ගමට පිණ්ඩපාතේ වැඩම කළා. ඒ ජන්තු කියන ගමට පිණ්ඩපාතේ වැඩම කළාම මේ කිමිකාලා කියන නදී අසබඩ තියෙනවා ඉතාම රමණීය අඹ වනයක්. ස්වාමීනි ඒක හරි රමණීයයි, බොහොම සිත් ඇදගන්නා සුළු රමණීය විවේක පරිසරයක් තියෙනවා. මට හිතෙනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේ, මේ භූමිය, ඒ අඹ වනය විවේකව භාවනා කරන සුදුසු තැනක් කියලා. ඒ සඳහා මට අවස්ථාවක් දෙන්න ටික කලකට භාවනා යෝගීව ඒ අඹ වනයේ වැඩ වසමින් භාවනා කරන්න මට අවසර දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කළා. කවුද මේගිය හාමුදුරුව? ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා මේගිය, ඉතින් මට නිත්‍ය උපස්ථායකෙක් තාම පත් වෙලා නැති නිසා ඉතින් මේ ගමනට යන්න එපා, තව ටික දවසක් ඉන්න, ඊට පස්සේ ඔබට භවනා කරන්නට විවේකව ඉන්නට යන්න පුළුවන් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රකාශ කරන්නේ පින්නතුනේ විශේෂ හේතුවක් නිසා. දැන් සාමාන්‍යයෙන් තථාගත බුදුරජාණන් වහන්සේ කෙනෙක් උත්තමෙක්, කෙනෙක්ට නිවන් අවබෝධයට අවශ්‍ය වන්නා වූ අඩිතාලම ලබා දීම සඳහා පූර්ණ සහයෝගය ඒ අනුශාසකත්වය ලබා දෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ කෘත්‍යය මේකනේ. බුද්ධ කියන්නේත් ඒකනේ. මොකද්ද බුද්ධ කියලා කියන්නේ පින්නතුනි? තමනුත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමා අවබෝධ කරගෙන ලෝකයාටම මේ ධර්මය දේශනා කරන මේ මාර්ගේ වඩන්න කියලා. ඒකනේ බුද්ධ කියලා කියන්නේ. ඒතර සාරාසංකේ කල්පලක්ෂය පෙරුන්දම් පුරාගෙන මේ ලෝතරා බුද්ධත්වයේ ලබලා උන්වහන්සේගේ මහා කාරුණික ගුණය කියන්නේ උන්වහන්සේගේ බලාපොරොත්තු වුණේ ලෝකයා සසරින් මුදෝන එක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න උත්සාහ කරන වගේ මේ සසරින් මිදෙන්න ඕන කියලා. ඉතා වහවහ ඒ සඳහා වීරිය කරන්න කියලා සඳහන් කළේ. ඉතර බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට එක පුද්ගලය වෙනුවෙන් දින ගණන් මහන්සි වෙච්ච අවස්ථා තියෙනවා, වෙහෙසෙච්ච අවස්ථා තියෙනවා. අර පුකුසාති රජතුමා එහෙම. ඉතින් බුදුරජාණන් වහන්සේ බැහැ දකින එන ගමනේදී ඔහුට යම් අනතුරකට පත් වෙලා ඔහු මරණයට පත් වෙනවා. ඊට කලින් බුදුරජාණන් වහන්සේ ඔහු මුණ ගැහිලා ඔහුට ධර්ම අවබෝධය ලබා දීලා ඔහු අනාගාමී මාර්ගඵලයට පත් වුණාට පස්සේ තමයි අභාවේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ මේ එක පුද්ගල වෙනුවෙන් අර එක ගොවියෙක් කුඹුරක් කරනකොට ඒ ගොවියා කවදාහරි ඒ කුඹුර නිසා ඔහුට ලොකු දුකකට පත් වෙනවා, ඒ ගොයම අස්වැන්න විනාශ වෙනවා කියලා දැනගෙන බුදුරජාණන් වහන්සේ දින ගණනාවක් ඔහු වෙනුවෙන් මහන්සි වෙනවා. මම මේ කාරණා පැහැදිලි කරන උත්සාහවන්ත වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ යම් කෙනෙකුට ධර්මාබෝධය ලබා දෙන්න පුළුවන්කමක් හැකියාවක් තියෙනවා නම් ඔහුගේ ජීවිතේ යම්සි අනතුරකට පත් වෙනවා නම් හරි ඊට කලින් මේ ධර්මය අවබෝධ කරලා දෙන්න ඕනේ කියන අදහසින් මහා කාරුණිකව කටයුතු කළා. දැන් මෙතෙන්දි මේ බුදුරජාණන් වහන්සේ මේ ගිහි හාමුදුරන්ට මේ ගමන යන්න එපා කියලා සඳහන් කරන්නේ විශේෂ හේතුවක් නිසා. ඒක අපි පසුව පැහැදිලි කරනවා. නැත්තම් මේ යම්සි විදිහකින් මේ බුදුරජාණන් වහන්සේ ඇයි මේ එපා කියන්නේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපේ සදැහැති බෞද්ධෝ දන්නවා මේවට යම් යම් හේතු කාරණා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මේ ගිහි හාමුදුරන්ට දැන් මේක තේරෙන්නේ නැහැ. උන්වහන්සේ මොකද කරන්නේ? ස්වාමීනි එහෙම කරන්න එපා. මටත් ඉතින් ඔබ වහන්සේ නම් මේ සංසාර ගමනේ දුක් නිමා කරගෙන ඉතන ඉතින් අපිට අනුශාසනා කරන්න ඒ සසරින් මිදෙන්න කියලා. ඉතින් ඇයි මට මේ අවස්ථාව දෙන්නේ නැති? මට ඉතින් මේ ගමන කියලා විවේකව භාවනා කරන්න යන්න අවස්ථාව දෙන්න කියලා. දෙවෙනි වතාවටත් ඉල්ලීම කළා. දෙවෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. යන්න එපා මේ ගිය. තාම මට නිත්‍ය උපස්ථායකෙක්පත් වෙලත් නැහැ. ඒ නිසා මේ ඒ වෙනකන් ඔබ යන්න එපා කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගිය හාමුදුරන්ට කරුණ කියනවා. එහෙම කිව්වට පස්සේ තුන්වෙනි වතාවටත් ඉල්ලීමක් කළා. දැන් මෙතන යම්සි ගැටලුවක් තියෙනවා පින්නතුනි. දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ නමකට යම් ඉල්ලීමක් කරලා තුම්පාරම බුදුරජාණන් වහන්සේට ප්‍රතික්ෂේප කරන්න වුණොත් එහෙම ඒ පුද්ගලයාට ලොකු විපත්තියක් සිද්ධ වෙනවා. ඒක මහා බුද්ධ බලයෙන් සිදු වෙන ක්‍රියාවලියක්. හැබැයි බුදුරජාණන් වහන්සේලා කියන්නේ රහසින්වත් පව් නොකලසේක. කියන්නේ කුරා කූඹියෙකුටවත් හිංසාවක් කරන්න සිතක්වත් පහළ වෙන කෙනෙක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය පෘථග්ජන ජීවිතය ගත කරන ඇත්තන්ට නම් කෙනෙක් කෙරෙහි වැරදි ක්‍රියාවකට යොමු කරන්නේ නැති වුණාට, ඔහුට දඬුවම් කරන්නේ නැති වුණාට, සමහර ගහන්නේ බණින්නේ නැති වුණාට, සමහර හිතින් දේශ කරන අවස්ථා තියෙනවනේ සමාජයේ මිනිස්සු. ඔය මනුස්සයා මෙහෙමයි, ඔය මනුස්සයට හොඳක් සිද්ධ වෙන්න හොඳ නැහැ කියලා සමහරට හිතින් කියන්න පුළුවන්. ඒක තමයි රහසින් පව් කරනවා කියලා කියන්නේ. දැන් ඕනම සමාජයේ මිනිස්සු කෙරේ අපි හොඳ මූණ පෙන්නගෙන හිටියට සමහරලාට මිනිස්සු කෙරේ තරහක් තියෙනවා, වෛරයක් කරනවා. ඉතින් ඒ වගේ තියෙනවනේ. එතකොට ඒ රහසින් පව් කරන සමහර කෙනෙක් කෙරේ රාගසිත ඇති කරගන්නවා. ඒ පුද්ගල දන්නෙත් නැහැ, නමුත් ඔහු කෙරේ රාගයක් ඇති කරගන්නවා. දැන් සමහරලාට ඔහු සමග ඇසුරු කරන්නේ යාළුකමට වුණත් යටි සිතේ අභ්‍යන්තර වශයෙන් ඔහු කෙරේ යම් යම් අදහස් තියෙනවා. ඉතින් ඒවට තමයි මේ කියන්නේ රහසින් පව් කරනවා කියලා කියන්නේ. හිතින් ද්වේෂ කරනවා, වෛර කරනවා, රාගසිත ඇති කරගන්නවා. මේවා තමයි රහසින් පව් කරනවා කියලා කියන්නේ. මේ සමාජයට පේන්නේ, බාහිරින් පේන්නේ. ඒතර බුදුරජාන් වහන්සේලා කියන නික්ලේසි උතුමන් වහන්සේලා උන්වහන්සේලා කවදාක රහසින්වත් පව් කරන්නේ. එතකොට මේ ඒ නිසා කෙනෙකුට යම් විපත්තියක් වෙනවා නම් ඒ වෙන්න ඉඩ තියන්නෙත් නේ. කෙනෙක් යම් කෙනෙකුට කරදරයක් වෙන්න අවකාශයක් තියෙනවා නම් ඒ මොහොතේ ඒ සඳහා ඒකෙන් වළක්වා ගැනීම සඳහා උත්සාහ කරනවා. හැබැයි සමහර වෙලාවට ඔහුට කර්ම විපාකයක් තියෙනවා නම් ඒ කර්ම විපාකයෙන් මුදවන්න ඉතින් බෑ. දැන් අර විරූඩබ සාක්්‍යව මරන්න යනකොට බුදුරජාණන් වහන්සේ දෙවතාව එකපාරක් කරත්තේ එරුණා කියනවනේ බුදුහාමුදුර අදිෂ්ඨාන කරලා. එතකොට ඒ වගේ දැන් එක තැනකදී අර ගහක්ව කොළයක්වත් ගෙඩියක්වත් නැති වේලිච්ච ගහක් යට බුදුරජාණන් වහන්සේ වැඩිනකොට විරූඩ බැවිල්ලා හනවනේ, මොකද ස්වාමිනී මෙහෙම මේ නැති ගහක් මේ වේලිච්ච ගහක් යට මේ වැඩිනේ. ඒතර කියන සාක්්‍යෝ මරන්න යනකොට මගේ ඥාතීන් මරන්න යනකොට මට මොන සැපයක්ද කියලා. ඒතර විරූඩ බාපෝ හැරලා යනවනේ. ඉතින් නමුත් තුන්වෙනි වතාවටත් මේ විරූඩ මේ සාක්්‍යෝ මරන්න යනකොට බුදුහාමුදුරුවෝ දකිනවා අතීතයේ බලනකොට මේ ඔවුන්ගේ යම් අකුසල කර්ම විපාකයක ප්‍රතිඵලයක් විපාක දෙන්න තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා. ඒ ප්‍රතිඵලය හැටියට තමයි ඉතින් ශාක්‍ය සමූල ඝාතනය කරන්නේ. ඉතින් ඒ වගේ යම් පුද්ගලයෙක්ට කර්ම විපාකයක් තියෙනවා නම් විපාක දෙන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේට මෙදිහත් වෙන්න බෑ. යම් සිවිදී කෙනෙක් ඒ සඳහා මේකෙන් ගලව ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා නම් ඉතායික්මනින් බුදුරජාන් වහන්සේ සඳහා ක්‍රියාත්මක වෙනවා. ඒකයි මම මේ පසුබිමේ මේ කාරණා පැහැදිලි කරන්නේ. ඉතින් මේ ගිය හාමුදුරන්ට තුන් වතාවක් එපයි කිව්වොත් එහෙම ඒක ඔහුට ලොකු හානියක් වෙන නිසා තුන්වෙනි වතාවේදී බුදුරජාන් වහන්සේට ඉතින් ඉල්ලීම කරන්න බොහොම දැඩිසේ. ඔබ වහන්සේ නම් ධර්ම අවබෝධය ලබාගෙන තියෙන්නේ, අපි තාම එහෙම අවබෝධය ලබාගෙන නැහැ, අපි පෘථග්ජනයි, අපිට කෙලෙස් සහිත ඇත්තෝ අපිටත් ධර්ම අවබෝධය ලබා ගන්න තිරණ කොච්චර හොඳද කියලා. යන්නේ තදින් බුදුරජාණන් වහන්සේට උපහාසාත්මකව ප්‍රකාශ කරනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙනම් මේ ගියේ යන්න කියලා. අන්න මොකද කළේ දැන් මේ ගියේ හාමුදුරුවෝ දැන් බුදුහාමුදුරුවෝගේ අවසරය ලැබුණානේ. දැන් ගියා. කොහෙටද? අර කිමිකාලා කියන අධි අසබඩ තියෙන අඹ වනයේට ගිහිල්ලා දැන් ඉතාමත්ම රමණීය අඹ වනයක් එතෙන්ට ගිහලා එතන ගසක් මුල විවේකව තින් භාවනා කරන්න පටන් ගත්තා. දැන් භාවනා මනසිකාරය නැති කරගන්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළානේ මේ ධර්ම මාර්ගේ වඩන්න නම් නිවන් අවබෝධය ලබන්න නම් සීල සමාධි ප්‍රඥා දිනු කරගන්න ඕනේ කියලා. ඉතින් සීලේ පිහිටපු කෙනා සමාධියට යනවනේ. සමාධියෙන් සතිය දිනු කළා සමාධියට සමාධියෙන් ප්‍රඥාව කරා යන්න ඕනේ. ඉතින් ඒකට බොහොම නිදහස් පරිසරයක් ඕනේ. බුදුරජාණන් වහන්සේ ගොඩාක් සූත්‍රවල දේශනා කළා තියෙනවානේ පින්නතුනි. මොකද්ද? අරඤ්ඤගතෝ වා රුක්කමූලගතෝ වා ශූන්‍යාගාරගතෝ වා කියලා. අරණ්‍යයකට රුක්මූලකට ශූන්‍යාගාරයට කියන්නේ නිදහස් පරිසරයකට යන්න. ඒ ශූන්‍යාගාරයක් වුහම මේ අපි හිතනවා සමහරවිට දැන් ආරණ්‍යෙටම කොහොමද යන්නේ, රුක්මූලකටම කොහොමද යන්නේ කියලා හිතන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි. දැන් ගෙදර දොරේ නිදහස් නම් විවේක නම් එතන ශූන්‍යාගාරයක්. ඉතින් එහෙම පුළුවන්. ඉතින් මේ දේශනාව ඉතාමත් වැදගත් වන්නේ මේ සමාජයේ අපි බොහෝ පිරිස් තමන්ට මේ ධර්මාර්ගයේ අවබෝධය ලබන්න තියෙන වාතාවරණේ පරිසරයේ හදාගන්නේ නැතුව ඔහේ දුවන්නන් වාලි දුවනා ඉන්නවා සමාජය තුළ භාවනා කරන්න යනවා කියලා යනවා. ඉතින් ඒ වගේ නොඑක් නොඑක ආකාරයේ මේ ධර්ම අවබෝධය ලබන්න ඕනේ කියන අදහසින් සමහර ඇත්තෝ ගමන් කරනවා. ඉතින් සමහර වෙලාවට ඒ පසුබිමත් සකස් කරගෙන නැහැ. ඉතින් මේ මේගි හාමුදුරුවෝ හොඳ උදාහරණයක් තමයි මේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ. ඉතින් අර භාවනා කරලා ඉඳගත්ත වෙලේ ඉඳන් දැන් මේ කාම විතර්ක පහළ වෙන්න පටන් ගත්තා. දැන් මේ ගියහම භාවනා වැඩෙන්නේ නැහැ. ඉතින් භාවනාවක් කරනවායි කියලා කියන්නේ ලොකු දෙයක්නේ. යුද්ධයක් වගේනේ මේ කෙලෙස් යුද්ධයක්නේ. ඉතින් මේ නිරාන්තරයෙන්ම රාග දේශ මොහෙන් සිත තැවෙනවනේ. ඉතින් දැන් අපි වනාන්තරයකට ගිහිල්ලා අපේ ඉන්ද්‍රියන් සංවර කරගන්න පුළුවන්. ඇසකරණාසී දිවසරේ ඉන්ද්‍රියන් සංවර කරගන්න පුළුවන් තැනක් වෙන්න පුළුවන්. වනාන්තරයක් කිව්වහම, විවේක පරිසරයක් කිව්වහම. හැබැයි හිත කියන එක එහෙම නිස්කලංක තැනක් නෙමෙයි. අපි ඇස් දෙක පියාගත්තට, බාහිරින් සද්ද බද්ද ඇහෙන්නේ නැති වුණාට, නාසයට අරමුණු ඒ විදියට රාග නිස්සෘත ඇලෙන රාග දේශ මොහ ඇති වෙන සිතුවිලි ආපු නැති වුණාට, නාසයෙන් ගන්න අරමුණ තුලින් දිව රසය දැන් නොදැනුණාට, ඉතින් ඒ වගේ රාග දේශ මොහ කෙලෙස් ධර්මයන් බාහිරින් පැමිණි නැති වුණාට අපි ඇස් දෙක පියාගත්තොත් අපේ මනස වැඩ කරනවා. මනසට ඕන තරම් අරමුණු වෙනවා. අතොරක් නැතුව අරමුණු වෙනවා. මොකද මනස කියන එක එහෙම මේ හිතට අරමුණු ගන්න එක නවතින්නේ නැහැ. මේ අපේ අනෙක් ඉන්ද්‍රියන් සංවර වුණාට. අපි ඉතින් ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි මනස සංවර කරන තැනට යන්න ඕනේ. එතකොට කෙලෙස් යුද්ධයක් වගේ නිරන්තරයෙන්ම අතීත අනාගත සිතුවිලි, කෙලෙස් ධර්ම සිතුවිලි. දැන් බලන්නකෝ ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් නිදහස් පරිසරයට ගිහිල්ලා බැලුවොත් එම් මොනතරම් සිතුවිලි ධාරාවන් අපේ හිතට එනවද කියලා. සමහර වෙලාවට අපි කවදාකවත් නොහිතන දේවල් පවා අතීත දේවල් අපිට මේ මෑත කාලේ සමාජයේ මතක් නොවිච්ච දේවල් පවා මතක් වෙන ඔය ඇස් දෙක පියාගෙන භාවනා කරන්න පටන් ගත්තට පස්සේ. ඒ තරම් මේ මනස කියන එක නොහික්මුණු දෙයක්. හරියට මේ සැලෙන දෙයක් මේක. කුළු ගොනෙක් මෙල්ල කරනවා වගේ කියලා කියනවනේ. ඒකින් දැන් ඔය වනාන්තරේ කියන කුළු ගොනෙක් හීලෑ කරන ක්‍රමවේද තියෙනවා ඒ කාලේ. ඉතින් ඒ වගේ දැන් මේ හිත හීලෑ කරගන්නවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. හැම වෙලාවෙම හිත ඇදෙන්නේ කාම විතර්කවලට, ව්‍යාපාද විතර්කවලට. ඉතින් ඒ විතර්කවලට ඇදෙනකොට හිත බොහෝසෙයින් පීඩාවට පත් වෙනවා. දැන් මේ ගිය හාමුදුරන්ටත් උනේ ඒක. භවනා කරන්න ගිහිල්ලා ඉඳගත්තට, ඉඳගත්ත වෙලේ ඉඳන් අර කාම විතර්ක පහළ වෙන්න පටන් ගත්තා. දැන් කාම විතර්ක කියලා කියන්නේ පින්නතුනි, අපි අතීතේ දැන් මේ දැන් ඔබ බණහන මොහොත කියමුකෝ. මේ මොහොතේ සිට අතීතේ කොයිතරම් පංචකාම සම්පත් අපි විඳලා තියෙනවද බලන්නකෝ. අපි ඇස පිනවල, කන නාසය දිව ශරීර ඉන්ද්‍රයන් පිනවල තියෙනවනේ. ඒ පිනෝපු, ඒ විඳපු ආස්වාදයන් අපි නැවත සිහිපත් කරනවා. ඒවා අපිට සිහිපත් වෙනවා. අපි දැන් සමහරට සමාජ කතා කරන කියන්නේ අපි මෙහෙම ඉතින් දේවල් දැක්කා, මෙහෙම දේවල් අපි මිහිරි රස දේවල් වින්දා ඇහුවා, මේ වගේ දේවල් රස දේවල් අපි කෑවා, ඉතින් මේ වගේ සැප ජීවිතේ වින්දා කියලා අපි සමහර ඒවා නැවත නැවත ආවර්ජනය කරනවානේ. ඒ අතීතයේ විඳපු දේවල්, ඒ අතීත සංඥා, අතීත අරමුණු, ඒ අතීත අරමුණු නැවත නැවත මෙනෙහි කරනකොට අපිට නැවත නැවත ඇති වෙන මොන රාග දේශ මොහ කියන කෙලෙස් ධර්මයන් තමයි ඇති වෙන්නේ. ඊට පස්සේ අනාගතයේ කරන්න තියෙන දේවල් ගැනත් අපි සිහිපත් කරනවානේ. අපි මේ විදිහට සැප සම්පත් විඳින්න ඕනේ, පංචකාම සම්පත් විඳින්න ඕනේ කියලා අනාගතයේ විඳින සැප කෙරෙහිත් ආස්වාදයක් ඇති කරගෙන ඒවත් අපි මෙනෙහි කරන ඒවත් සිතුවිලි අපිට එනවා. ඉතින් ওই කියන අතීත අනාගත සිතුවිලි අතර තමයි අපි ගොඩක් ඉන්නේ. දැන් වර්තමාන අරමුණේ ඉන්නේ. වර්තමාන අරමුණ කියන්නේ සිහිය, සති සම්පජඤ්ඤේ. දැන් මේ මොහොත. දැන් ඔබ බණහන කෙනෙක් නම් දැන් බණහන්නේ සිහියෙන්. මේ මොහොත තුල ඉන්නවනම්, වර්තමානයේ තුල ඉන්නවනම්. ඉතින් වැඩි හරියම ඉන්නේ අතීත හා අනාගත සිතුවිලි මත. ඉතින් ඒ අතීත අනාගත සිතුවිලි තියෙන තනිකර මොනවද? ඉතින් රාග දේශ මොහ සිතුවිලි තියෙන්නේ. ඉතින් ඒවා බුර පුරා නැගෙන්න පටන් ගත්තා. දැන් මේ ගියාමතට භාවනා කරන්න සිත ඒකාග්‍රතාවයකට සතිය පිහිටව ගන්න අමාරුයි. මොකද රාග සිතුවිලි බුර පුරා නැගෙන්න පටන් ගත්තා. ඉතින් දේශහග සිතුවිලි ඇති වෙන්න පටන් ගත්තා. දැන් උත්සාහ කරනනේ දැන් හිත එක්තෙන් කරගන්න. ඉතින් ඒක බැරි වුණාම දේශයකුත් ඇති වෙනවා. ඉතින් ඇලීම් ගැටීම් බහුල සිතුවිලි ධාරාවක් මේ ගියාමතට ඇති වෙන්න පටන් ගත්තා. මක් කරලවත් මේ සිත තැම්පත් කරගන්න, සමාධි හිතක් බවට පත් කරගන්න බැරි වුණා. මේ මේගි හාමුදුරන්ට ගොඩාක් කාලේ ගත කළා. දැන් මේ මේ ස්ථානේ මේ අඹවණේ. ඉතින් මොකද කළේ? දැනගත්තා මට දැන් භාවනා කරන්න බෑ. මට සිත ඒකාග්‍රතාවයකට එන්න පුළුවන්කමක් නැහැ. මට මේ භාවනා වැඩෙන්නේ නැහැ. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, ආරෂ්ඨාංගික මාර්ගයේ සමාධි කොටසනේ. වීරිය තියෙන්න ඕනි, සිහිය තියෙන්න ඕනි, සමාධිය වැඩෙන්න ඕනි. ඉතින් සමාධිය වැඩෙනවා කියන්නේ පංච නීවර ධර්ම යටපත් වෙච්ච අවස්ථාව. ඉතින් පංච නීවර ධර්ම යටපත් කරන නම් සිහිය වැඩෙන්න එපා. සති සම්පජඤ්ඤේ වෙනත් අරමුණු වලට හිත යන්නේ නැතුව තමන් ගන්න කර්මස්ථානේ අපි ආනාපාන සති භාවනා වඩනවා කියලා. ආස්වාස ප්‍රාස්වාසයේ දකිමින් වාසය කරන්න කියලා උපදෙස් දුන්නාම ආස්වාස ප්‍රාස්වාසයේ දකිනකොට, ඒ වාසය කරනකොට, ඒ අරමුණේ තුල ඉන්නකොට වෙනත් අරමුණු වලට හිත යනවා. ඉතින් ඒ යන්නේ ගොඩක් දුරට ඇලීම් ගැටීම් වලට, අතීතයේ අරමුණු වලට, අනාගත අරමුණු වලට. ඒ ඔක්කොම රාග දේශ මොහ වලින් පිරිච්ච සිතුවිලි. ඉතින් මේ හාමුදුරන්ට, මේ ගිය හාමුදුරන්ට භාවනාව වැඩෙන්නේ නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ එන්න එපා කිව්වේ මේ හේතුවක් තියෙන නිසානේ. ඒක බුදුහාමුදුර දකිනවනේ, ඒ දන්න නිසානේ. දැන් මේක මේ ගිය හාමුදුරන්ට තේරෙන්නේ නැහෙනි. මේ ගිය හාමුදුරෝ නැගිටලා ආපහු එනවා. ආපහු මට මේ භාවනා කරන්න බෑ කියලා නැගිට්ටා. දැන් බුදුහාමුදුර මේක දන්නවා. ඒ සඳහා සුදුසු පරිසරය ඔහු හදාගෙන නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ගියේ දැම්ම යන්න එපා කියලා. ආන්න යනුව මොකද කළේ? ආපසු වැඩම කළා. වැඩම කළාම බුදුරජාණන් වහන්සේ ඉතින් අහනවා මේ ගිය හාමුදුරන්ගේ, මේ ගියේ මොකද? ගිය පයිම ආපහු වැඩම කළේ. අනේ ස්වාමිනි, බුදුරජාණන් වහන්සේ ඒ රමණීය අඹවනේ භාවනා කරන්න යෝගී පරිසරයක් වුවත් මා ඉඳගත් වෙලේ නම් භාවනාව සඳහා මට කර්මස්ථානයේ හිත යොමු කරගෙන සති සම්පජඤ්ඤයෙන් යුත් වාසය කරන්න පුළුවන්කමක් ලැබුණේ මොහොතක් මොහොතක් පාසා මගේ හිත ක්ලේශ ධර්මයන්ගේ ක්ලේශ වසඟයට පැමිණෙන්න පටන් ගත්තා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක ආදී, විහිංසා විතර්ක ආදී ඒ විතර්කයන් මට පහළ. විතර්ක කියන්නේ කෙලෙස් සිතුවිලි එන්න පටන් ගත්තා කියන එකයි මේ කියන්නේ. රාග දේශ මොහ කෙලෙස් ධර්මයන්, ලෝභ දේශ මොහ කියන්නේ ඒක, ලෝභය කියන්නේ ඇලෙනවා, ද්වේෂය කියන්නේ ගැටෙනවා. ඇලීම් ගැටීම් වලට භාජනය වුණා. ඉතින් ඒ නිසා ස්වාමිනී මට හිත සමාධිගත කරගන්න. දැන් මේ භාවනාවේ ප්‍රතිඵලේ සමාධියනි. ඉතින් සමාධි හිතකට එන්න මට අපහසු වුණා ස්වාමිනී බුදුරජාණන් වහන්සේ කියලා මේ ගිය හාමුදුරු පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා, දේශනා කරනවා, වදාරනවා මේ ගිය ඔය කරණාව මම දන්න නිසා තමයි ඔබට යන්න එපා කියලා කිව්වේ. බලන්න බුදුරජාණන් වහන්සේ හේතුවක් ඇතුවනේ කටයුතු කරන්නේ. ඕනම පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේ යම් ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් ඒ හැම දෙයකටම හේතුවක් ඇතුව. ඒ වගේම තමයි පුද්ගලයන්ට ධර්ම අවබෝධය ලබා දීම සඳහා ලබා දෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් උනත් තව කෙනෙකුට වෙනස් ක්‍රියාකාරකම්නේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ. දැන් ඔබ හොඳටම දන්නවා එදා කිසා ගෞතමිය තමන්ගේ මල දරුවා කරේ හොයාගෙන මගේ පුතාට බෙහෙත් තියනවාද කියලා හොයාගෙන යනකොට, එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට අන්තිමට ආවේ කෙනෙක් කියනවනේ ඕකට බෙහෙත තියනවා බුදුහාමුදුරුවෝ යන්න කියලා. බුදුහාමුදුරුවෝ ළඟට අහම ස්වාමීනි මගේ පුතුණුවන්ට බෙහෙත් තියනවාද කියලා අහනකොට බුදුහාමුදුරණන් මේ මල දරුවෙක් තමයි මේ කරේ හොයාගෙන ඉන්නේ කියලා. මේ මව් සෙනෙහසන ඉතින් බුදුරජාණන් එක පාරට මේක ප්‍රතික්ෂේප කළේ නෑනි. බලන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා කාරුණික ගුණය. ඔය ළමයා මැරිලා ඉන්නේ, ඔය වැඩක් නෑ ඔය ළමයා. ඔන්න ඔය ළමයා අමුසොහනට විසි කරන්න, විසි කරලා එන්න මේ බණ ටිකක් අහන්න කියලා. එහෙම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ නෑ, දේශනා කළේ නෑ පින්නතුනේ. මොකද බුදු හාමුදුරුව දෑරුවේ නැගනිය ඔබගේ පුතුරුවන්ට බෙහෙත් තියෙනවා. දැන් එහෙම අම්ම කෙනෙකුට ඒ වචනේම ඇතිනේ සැනසෙන්න, බෙහෙත් තියෙනවා. අපිට වුණත් මේ බෙහෙතක් හේතක් හොයාගන්න බැරුව ඉන්න වෙලාවක ලෙඩකට කවුරු හරි කිව්වොත් ඔයාට ඔය ලෙඩේට බෙහෙත් තියෙනවා කියලා කිව්වොත් එහෙම පුදුමාකාර සතුටක් ඔහුට ඇති වෙනවා. පුතාට බෙහෙත් තියෙනවා. අනේ ස්වාමී කොහෙද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ වෙලා දේශනා කරනවා අබවිටක් තමයි අවශ්‍ය. අනේ අබනම්මට හොයාගන්න පුළුවන් කියලා අර කිසාගෝතමී යන්න සැරසෙනකොට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැගණිය කවුරුත් නොමලගේකින් අබමිටක් අරන් ඉන්න. ඒ කියන්නේ කිසිවෙක් කවුරුක්වත් ගෙදරක මැරිලා නැත්තම් අන්න ඒ ගෙදරින් ගන්න අබමිට තමයි බෙහෙත් වන්නේ කියලා. ඉතින් දන්නවනේ ඉතින් ඒක සාර්ථක වුණේ නැහැ. කිසාගෝතමී ගියක් ගියක් ගාන ගියා. අවසානයේ අබමිට අතර ගන්නකොට අහනවා මේ ගෙදර කවුරුත් මැරිලාද ඉන්නවද? අනේ ඉතින් අපේ තාත්ත මලානේ, අපේ අම්ම මලානේ, සහෝදර ස්වාමි භාර්යා මලානේ කියලා කියනවනේ. අනේ මගේ පුතාට බෙහෙත් නෙමෙයි කියලා ආපහු දෙනවා. ඉතින් එහෙම එහෙම ගියාට පස්සේ කිසාගෝතමීටම තේරුණා මේ කවදාකවත් මේ මරණය කියන එක වළක්වන්න බෑ. මේ හැමෝටම මරණ ධර්මතාවයේ උරුමයි. හැමෝටම මේ අත්දැකීම තියෙනවා. මේ සමාජයේ කවුරුත් මරණයටපත් වෙනවනේ කියන සිතුවිල්ල ප්‍රායෝගික වශයෙන්ම Tamanට ඇතුණාට පස්සේ එතුමිය විසින්ම දරුවාම සොහොනට විසිකලා තමයි බුදුහාඳුර ළඟට ආවේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ඒ යම් යම් ප්‍රායෝගික ක්‍රියාකාරකම්. අධ්‍යාපන ක්‍රමවේදයේ තුලත් අපේ දරුවන්ටත් තියෙනනේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කියලා. අපි කියන්නේ දැන් ෆැක්ටිකල් හා තියරි කියලා දෙකක් තියෙනවනේ ඉතින්. ඒතකොට ඒ වගේ ක්‍රියාකාරකම් වලින් තමයි යම් කෙනෙකුට යම් දෙයක් අවබෝධ කරගන්න පහසු. දැන් චුල්ලපන්තක හාමුදුරන්ට උනත් සාරමාසයක් ගාථා පාඩම් කරන්න බැරි වෙච්ච හාමුදුරුවන්ට සමගි සහෝදරයා ගෙදර යන්න වාඩ මේ පැවිද්දෙන් වැඩක් නැහැ කියලා කියපු චුල්ලපන්තක හාමුදුරුවන්ට බුදුහාමුදුරුව ගිහිල්ලා මොකද කියලා සුදු රෙදි ගණක් අතර දීලා ඒ කර්මස්ථානෙ ලබා දීලා අසුබේ වඩලා ඒ අසුබේ තුල විදර්ශනාවට ගිහිල්ලා ඉතින් රහත් වුණානේ. ඉතින් වෙන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒ නිසා මේගිය හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ වදාරන මේගිය ඔබ ඉක්මන් වෙඩි. ඔබ මේ ධර්මාබෝධයට අවශ්‍ය මූලික පසුබිම ඔබ සකස් කරගෙන නැහැ තාම. ඒ පසුබිම සකස් කරන තාක්කල් ඔබට ධර්මාබෝධය ලබන්න බෑ. මොකද පුද්ගලයෝ එකේ පුද්ගලයෝ එක එක්කෙනාට එක වෙනස්. කෙනෙක්ට වහා ධර්මය අවබෝධය ලබන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ශනිකව ගාථාපදයකින් දේශනා කළේ ධර්ම අවබෝධය ලබා දෙනවා. ඔබ අහලා තියෙන උද්ගරිතඤ්ඤ විපරිතඤ්ඤ ඤෙය්‍ය පදපරම කියලා පුද්ගල හතර දෙනේ. උද්ගරිතඤ්ඤ කියන්නේ වහා ධර්ම අවබෝධය ලබනා ඉන්නවා. විපරිතඤ්ඤ කියන්නේ යම්සි වීරිය කළා ටිකක් භාවනා වඩලා ටික කාලයක් ගියාට පස්සේ ධර්ම අවබෝධය ලබනා ඉන්නවා. ඤෙය්‍ය කියලා කියන්නේ බොහෝ කාලයක් වීරිය කළා සතිපට්ඨානෙ වඩලා ඒ තුලින් ධර්ම අවබෝධය ලබා ගන්නා ඉන්නවා. පදපරම කියන්නේ ධර්ම අවබෝධය ලබන්න බැරි අයත් ඉන්නවා. කොච්චර බණකුව ධර්ම අවබෝධය ලබන්න බැරි අය ඉන්නවා. දැන් සංයුත්තනිකාය කෝසල සංයුත්තේ කියලා තියෙනවා කොසල් රජ්ජුරුවන්ටම බණ කියපු ටිකක්. නමුත් කොසල් රජ්ජුරුව සෝවාන් ඵලයටත් පත්ුන්නේ නෑනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට අනුරූපීව කටයුතු කරනවා. මොකද ඉන්ද්‍රිය පරෝපරයත්තේ ඥානය කියලා ඥානයක් බුදුරජාණන් වහන්සේට තියෙනවනේ. එක්කෙනෙක්ට ධර්ම අවබෝධය ලබන්න ඕනි කොහොමද? කොයි විදිහටද? සරලවම ලබන්න පුළුවන් විදිහ මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් ඥානෙ තියෙන බුදුහාමුදුරන්ට. මේ පුද්ගලයාට මේ මාර්ගයෙන් තමයි ධර්මය අවබෝධ කරලා දෙන්න පුළුවන්. මෙන්න මෙතනින් තමයි මේ ධර්ම කාරණා පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන කියලා ඒ බුදුරජාණන් වහන්සේ ඉතාමත් කෙටිම සරලවම අවබෝධ වෙන විදිහම ක්‍රමවේදයේ දේශනා කරන බුදුහාමුදුරුවෝ. දාරුචීරි කියන බ්‍රාහ්මණයට එක ගාථාවනේ දේශනා කළේ. ඒ කාරණාත් එක්ක සමායි සදහන් කළේ බුදුරජාණන් වහන්සේ මේ ගිහාමුදුරන්ට පළවෙනි එක හදා ගන්න ඕනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති කර ගන්න ඕනේ කියලා. පළවෙනි එක මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය. මේ කාරණා පහක් තියෙනවා පින්නතුනි. පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒක ඉතාමත් වැදගත්. ඒ කියන්නේ අපි කතා කළොත් විශාල කරුණු කාරණා කියන්න තියෙනවා. මොකද මේ ධර්ම මාර්ගයේ තුල හැසිරීම සඳහා මූලික වශයෙන්ම අවශ්‍ය වන්නා වූ ප්‍රධානම සාධකය තමයි පින්නතුනි කල්යාණ මිත්‍ර සම්පත්තිය. ආනන්ද හාමුදුරුවෝ අහන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නයක්. ස්වාමීනි, මේ ශාසනයේ හරි අඩක් පවතින කල්යාණ මිත්‍ර ඇසුර නිසා නේද කියලා විමසනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද? නෑ ආනන්ද, ඒක වැරදි. මේ ශාසනයේ හරි අඩක් නෙමෙයි, සම්පූර්ණයෙන්ම පවතින කල්යාණ මිත්‍ර ඇසුරත් එක්ක කියලා සඳහන් කළා. ඉතින් ඒකෙන් පැහැදිලි කරන්නේ මොකද? මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය අත්‍යවශ්‍යයි. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ නම් බුදුහාමුදුරුවෝ තමයි අපිට තාමත්ම කල්යාණ මිත්‍රය, නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්ම අවබෝධය ලබාගත් ශ්‍රාවකයන් වහන්සේලා. පාපයෙන්ගෙන් වැළකිච්ච කෙනා. දැන් කල්යාණ මිත්‍රා කියන්නේ කවුද කියලා හෙවොත් එහෙම දෙන පිළිතුර මොකද්ද? පාපයන්ගෙන් වැළකිච්ච, දස අකුසල් වලින් වැළකිච්ච, දස කුසල් වලින් කටයුතු කරන, ධර්මාර්ගය තුල ගමන් කරන කෙනා තමයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. දැන් අපි යාළු මිත්‍රෝ කියන්නේ ඉතින් වෙන වෙන අයටනේ. අපිත් එක හොඳට හිතවත් නම් අපිට යම්සි ලාභයක් තිනනවා, වාසියක් තිනනවා, දුකේ සැපේ ඉන්නවනම් ඕන වෙලාවක ඉතින් කනකොට බොනකොට ළඟ ඉන්නවා නම්, ඉතින් ඒවා උදව්පදව් කරනවා නම්, ආර්ථික වශයෙන් උදව් කරනවා නම්, නොයෙක් විවිධාකාර උදව්පකාර කරනවා, අපි කියනවා මිත්‍රය කියලා, කල්යාණ මිත්‍රය කියලා. ඉතින් ඒගොල්ලොත් මිත්‍රයෝ තමයි. ඉතින් කෙනෙක් කාට හරි උදව්වක් කරනවායි කියලා කියන්නේත් ඉතින් මිත්‍රකමක් තමයි. අපිටත් එහෙම ඕන තරම් මිත්‍රයෝ ඉන්නවා. හැබැයි කල්යාණ මිත්‍රයා කියන පුද්ගලයා කියන්නේ මේ සාමාන්‍ය කෙනෙක් එහෙම නෙමෙයි. බුදුදහම කියන කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම පාපයන්ගෙන් වළක්වන, ධර්මාර්ගයට යොමු කරන කෙනා තමයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. එහෙමයි හරි අඩුයි පින්නතුනි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම අය අඩු නැතුනට එහෙමයි හොයා ගන්න ඕනේ, ඒ වගේ අය අඳුර ගන්න ඕනේ, ඒ වගේ අය ඇසුරු කරන්න ඕනේ. ඒ තුළින් තමයි ජීවිතේ වාසනාවන්තේ. මොකද කල්යාණ මිත්‍රය ඇසුරු නොකිරීම නිසා විශාල විපත්තින් පත්වෙච්ච අවස්ථා තියෙනවා. දැන් ඔය අජාසත් රජුරවන්ටත් ලොකුම විපත්තිය සිද්ධුනේ කල්යාණ මිත්‍ර ඇසුරක් නැතිකමනේ. රංගුලිමාල රහතන් වහන්සේට ධර්ම අවබෝධය ලැබුණේ කල්යාණ සම්පත්තිය ලැබිච්ච නිසානේ. මුලින්ම කල්යාණ සම්පත්තිය නොලැබුණානේ තමයි ගුරුවරයාගෙන් වැරදි ක්‍රියාමාර්ගයට යොමු කිරීම නිසා ඔහු පාපයට යොමු වුණානේ. ඉතින් ඒ වගේ මේ මහා බලවත් කුසල් තියෙන අය, පින්වන්ත ජීවිත තියෙන අය, නිවන් දකින්න පුළුවන් පින තියෙන අය පවා කල්යාණ ඇසුර නොලැබීම නිසා ජීවිතේ ගොඩාක් අවාසනාවන්ත තත්ත්වයට පත් වුණා. හොඳම උදාහරණයක් තමයි ඔය මහදන සිටු පුත්‍රයා. ඉතින් මහදන සිටු පුත්‍රයා අන්තිමට 80 කෝටියක් පමණ ධනෙ තිබ්බා. ඔහුගේ බිරිඳගෙටත් 80 කෝටියක් පමණ ධනෙ තිබ්බා. හරියමං අධ්‍යාපනයක් තිබ්බේ නැහැ, උගත්කමක් තිබ්බේ නැහැ. අන්තිමට අසත්පුරුෂය ඇසුරට ලැබුණා. මොකද කළේ? සියලුම දේවල් දේපල විනාශ වුණා, සුරාසූදුට ඇබ්බැහි වෙලා අන්තිමට පාරට බහින්න සිද්ධ වුණා, හිඟමන් යද්දින්ද සිද්ධ වුණා, අන්තිමට සියල්ලම දේ නැති වෙලා. ඉතින් බුදුහාමුදුරේ ඒක දැකලා ආනන්ද හාමුදුරන්ට පැහැදිලි කරනවානේ, ආනන්ද මේ දෙදෙනා ධර්මමාර්ගය තුල ගමන් කළා නම් මේ විදිහට මාර්ගඵල අවබෝධය ලබන්න තිබ්බා, ආර්ථික වශයෙන් තමාට තිබ්බ ධනෙ ආරක්ෂා කරගෙන කළමනාකරණය කරගෙන ඉදිරියට ගියා නම් මේ නගරයේ ඉන්න පළවෙනි සිටුවරයා වෙන්න තිබ්බා. මේ දෙකම දැන් නැහැ. දැන් ධර්මාබෝධය ලබන්නත් බෑ, සිටුවරයෙක් වෙන්නත් බෑ කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඉතින් බලන්න ධර්මාබෝධය ලබන්න පුළුවන් කියලා කියන්නේ හොඳ ඥාන සම්පූර්ණ උප්පත්තියක් ලැබුව කෙනෙක්නේ, ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් කෙනෙක්නේ. ඉතින් ප්‍රඥාව කියන එක අපේ තියෙනවා. ඉතින් ඒක වර්ධනය කරගන්නවා. නිකන් අපි ළඟට නිවන එන්නේ නැහැ. අපි නිවන අවබෝධ කරන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් ඒ නිසා පළවෙනිම අඩිතාලම තමයි මොකද? කල්යාණ සම්පත්තිය තියෙන්න ඕනේ. කොයිතරම්නම් ධර්මයේ තිබ්බත්, කොයිතරම්නම් ජීවිතේ පින්වන්ත ජීවිතයක් තිබ්බත් අපි හිතමුකෝ හැමෝටම මාර්ගඵල අවබෝධ වෙන්නේ නැහනේ. දැන් අපේ ධර්මයේ කියනවා මාර්ගඵල නිවන් අවබෝධය ලබන්නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඕනේ කියලා. ඒ කියන්නේ ප්‍රඥාවන්ත ප්‍රතිසන්දියක් ඕනේ. ප්‍රඥාන්ත ප්‍රතිසන්දිය නැති කෙනෙකුට මාර්ගඵල අවබෝධය ලබන්න බෑ. ඒතර ප්‍රඥාවන්ත ප්‍රතිසන්දියකුත් තියෙනවා. එතකොට සමාජය තුළ ධර්මයක් නිතරම තියෙනවා. හැබැයි යාට ධර්ම අවබෝධය ලැබෙනවද? එහෙම ලැබෙන්නේ නැහැ. එයා ධර්මමාර්ගය තුල ගමන් කරනවා. ධර්මමාර්ගය තුල ගමන් කරනවා නම් එයාට කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබෙන්න ඕනේ. දැන් අද සමාජයේ කොයිතරම් බණ කියනවද? ගොඩාක් මේ නාලිකාවලින්, රූපහානි, ගුවන් විදුලි නාලිකාවලින් ධර්ම දේශනාවන් යනවා. අද වර්තමානයේ බුද්ධ ශාසනය හොඳට පවතිනවා. ඒ වගේම තමයි හොඳ කල්යාණ මිත්‍රොත් ඉන්නවා. යම් කෙනෙකුට හොඳ ත්‍රි හේතුක ප්‍රසන්දියක උප්පත්ති ලැබු කෙනෙක් අපිටම ඉන්නවා. එයා බොහොම පින්වන්ත, සංසාරේ හොඳට පින් කරපු කෙනෙක්. හැබැයි ආ ධර්මාර්ගයේ වඩන්ඩ යාට කල්යාණ සම්පත්තියක් නොලැබුණොත්, එයාට මොනතරම් ඥානවන්ත ප්‍රතිසන්දියක් ලැබුණත් එයාට ධර්ම අවබෝධය ලැබෙන්නේ නැහැ. ඒක සමහර අය හිතන්නේ නිවන කියන එක නිකම්ම ලැබෙනවයි කියලා. එහෙම නිවන් දකින්න බෑ පින්නතුනේ. ඒ සඳහා උත්සාහය තියෙන්න ඕන, උනන්දුව තියෙන්න, වීරිය තියෙන්න ඕනේ. විශේෂයෙන් පළවෙනි එක තමයි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕන. දැන් බණ අහන එක වුණත් අහන්නේ ඉතාමත් ස්වල්ප විරිසක් මේ ලංකාවේ. ධර්ම දේශනාවන් එහෙම ශ්‍රවණය කරන මුළු ජනගහනය ගත්තාම, ඉතින් මේ වගේ ධර්ම දේශනාවන් පවා මේ නිරන්තරයෙන් දිනපතා මේ මාධ්‍ය ආදින ප්‍රචාරය කරනකොට ඒව ශ්‍රවණය කරන්නට ඕනේ. ඒකම කල්යාණ සම්පත්තියක් වෙන්න පුළුවන්. සමහරලාට ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේලා දැක්කේ නැතත් ඒ ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනා අහලා ධර්මයට යොමු වෙච්ච අය පවා ඉන්නවා. ඒ උන්වහන්සේ කල්යාණ මිත්‍රයෙක්. ඉතින් ඒක තමයි දැන් මේ ගිහාමුදුර බුදුරජාණන් වහන්සේ ළඟ හිටියත් සමහර වෙලාවට ඒ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රයෝජනයක් ගන්න ඇති වෙන්න පුළුවන්. එහෙම අයත් ඉන්නවනේ. දැන් තමන්ට යම් පුද්ගලයෙක් ඇසුරු කරනකොට ඒ ඇසුරු කරන පුද්ගලයාගේ දැනුම බුද්ධිය ලබා ගන්න පුළුවන්කම තිබිලා සමහර අය එහෙම දැනුම බුද්ධිය ලබා ගන්නේ අවබෝධය ලබා ගන්නෙ නෑ. දැන් අපි දන්නවා සමහර ස්වාමින් වහන්සේලා පවා ඇසුරු කරනවා, ධර්මදර විනයදර ව්‍යක්ත බහුස ස්වාමින් වහන්සේලා පවා ඇසුරු කරන සමහර ගිහි ඇත්තෝ ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේගෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. ධර්ම අවබෝධයක් ලබා ගන්න, දහම් කාරණාවක් අහන්න, ඒවෙන් ප්‍රයෝජන ගන්න ඇති අය ඉන්නවා. ඉතින් ඒ වගේ අර අන්ධයෙකුට මාණික්යක් හම්බුණා වගේ. ඔහුට ඒ මාණික්ය දෙන වටිනාකම තේරෙන්නේ නැහැ, අවබෝධයක් නැහෙනි. ඉතින් ඒ වගේ තමයි අපි සමාජයේ සමහර ඇත්තෝ ඉන්නවා. ස්වාමින් වහන්සේලා ඇසුරු නිසුරු කළත් ඒ ස්වාමින් වහන්සේලා පිළිබඳව උන්වහන්සේලාට ගන්න දෙන ප්‍රයෝජනේ ගන්නෑ. ලෞකික දේවල් සඳහා තමයි ප්‍රයෝජන ගන්නෙ. උන්වහන්සේගේ මොන හරි රැකියාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සමහර වෙලාවට හොඳ හොඳ දායකයෝ ඇසුරු කරන ස්වාමින් වහන්සේලා ඉන්නවනම් ඒ ස්වාමින් වහන්සේ ඇසුරු කරන්නේ මේ රැකියාවක්, මුදල් බලාපොරොත්තු වෙන්න, ලාභ සත්කාර බලාපොරොත්තු වෙන්න, ගරු නම්බුනාබ බලාපොරොත්තු වෙන්න. එහෙම අය ඉන්න ඕන තරම් සමාජය තුළ. භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන්නේ වෙන වෙන ලාභ ප්‍රයෝජන සඳහා. නමුත් භික්ෂුන් වහන්සේ නමක් ඇසුරු කළ යුත්තේ කුමක් සඳහාද? ආර්ථික ලාභවත් ආමිස ලාභයක් පිණිසවත් නෙමෙයි, ධර්මාවබෝධයේ පිණිස කියන එක විශේෂයෙන්ම අපේ බෞද්ධ පින්නතුන් මතක තියාගත්තු කාරණාවක්. ඉතින් ඒ කාරණාවත් සිහිපත් කරමින් ඊට වැඩි කරුණු කියන්න අපිට කාලේ නැහැ. මොකද අපි දැන් තවත් කරුණු කීපයක් සඳහන් කරන්නට ඕන. ඉතින් ගොඩාක් කියන්න ඕනේ කරුණක් තමයි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය පිළිබඳව. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ගිය ඔය භාවනා කරන්න යන නිවන් මාර්ගය තුළ වඩන්නට ඔබ කැමැත්තක් තියෙනවා නම් ඉස්සලම ඔබ කළ යුත්තේ කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න ඕනේ. ඒ තුළින් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඉතින් කල්යාණ මිත්‍ර ඇසුරු කරාම නිවන් අහන්න ලැබෙන්නේ. ඊට සමා ධර්ම ඊට තමයි යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් කල්පනා කරනවා. අහපු දහම් කාරණා. දැන් මෙතන වුණත් ඔබ ධර්ම දේශනාව ශ්‍රවණය කළාම මේ දේශනාව ඔබ නුවණින් කල්පනා කරන්න ඕනේ. මේ ධර්මයේ කියන්නේ මොන වගේද? මේ හාමුදුරු කියපු දේ හරිද වැරදිද? ඒක තව විමසන්න ඕනේ. තවත් දහම් පොත්පත් පරිශීලනය කරන්න ඕනේ. තවත් ධර්ම කරුණු හොයන්න ඕනේ. ඉතින් තමයි ඒ කියන්නේ බුදුහා දේශනා කළේ ඇවිත් බලන්න එහි පස්සිකෝ. පච්චත්තම මේ තවත් ස්වතන්ත්‍රයෙන්ම අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඒ නැතුව මේ ධර්මයේ කවුරු කිව්ව ඵලයටවත් පරම්පරාවෙන් ආවා කියලාවත් එහෙම නෙමෙයි. මේක තමන් අවබෝධ කර තමන් අධ්‍යයනය කරන්න ඕනේ. අපි දන්න ලෝකයේ ගොඩක් විදේශිකයෝ පවා මේ බුදුදහම ඇදිලා ඉන්නේ මොකද? මේ දහමේ දෙන සත්‍යභාවය නිසා. මේක එක කාලයකට මෙන්න මේ කාලෙ විතරයි මේක ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා. එහෙම නැහැ. මේක මේ ධර්ම මාර්ගයේ හරියට වඩන්න පුළුවන් නම් අකාලිකයි. ඕන කාලෙක මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. අපේ මහා මංගල සූත්‍රයේ සඳහන් කරන්නේ ඒකනේ. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනං. ඉතින් බාලයන් ආශ්‍රය කරන්න එපා, පඬිතු ආශ්‍රය කරන්න. ඊළඟ කාරණේ දෙවෙනි කාරණේ සඳහන් කළා බුදුරජාණන් වහන්සේ සීල සංවරය හදාගන්න. අන්න දෙවෙනි කාරණා කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න ඕනේ, සිල්වත් වෙන්න ඕනේ. ඊට පස්සේ පංච දුස්චරිතේ ආදී වැළකෙන්න ඕනේ, සීල සංවරය හදාගන්න ඕනේ. මොකද සීල සමාධි ප්‍රඥානි පින්නතුනි. දැන් සීලය අතහරින්න බෑනේ. සමාධියකට ප්‍රඥාවකට යන්න සීල සංවරය තියෙන්න ඕනේ. ඒ කියන්නේ කය වචන සංවරතාවය ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ දස අකුසල් වලින් වැළකෙන්න ඕනේ. ඒක තමයි සීලය කියලා කියන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකෙන්න ඕනේ, සොරකමින් වැළකෙන්න ඕනේ, කාම මිත්‍යාචාරයෙන් වැළකෙන්න ඕනේ, බොරු කීමෙන් කේලම් කීමෙන් පරුස වචනෙන් වැළකෙන්න ඕනේ, සම්පප්පලාපයෙන් වැළකෙන්න ඕනේ. ඒ වගේම ඉතින් ඒ වගේ මේ අකුසලයන්ගෙන් වැළකීලා සීල සංවරය හදාගන්න, කය සංවර කරගන්න ඕනේ, වචනේ සංවර කරගන්න ඕනේ. ඉතින් ඒ වගේද භික්ෂුන් වහන්සේලාට නම් සතර සංවර සීලයකද, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රාත්‍යසන්නීසර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා ওই සීල හතරක් තියෙනවා. ඉතින් ගිහි අයටත් පින්නතුණු විශේෂ ඉන්ද්‍රිය සංවර සීලය තියෙන්න ඕනේ. දැන් අපි ශික්ෂාවන් සමාදන් වුණාට පමණක්ම මදි. ඒ කියන්නේ පන්සල් රකින්නම කියන කෙනෙක් කියනවා මම පන්සල් රකින්නවා කියලා. පන්සල් රකින්න එක හොඳයි. ඒක කොහොමත් ඒක රකින්න ඕනේ. ගිහි අයට දෙන නිත්‍ය සීලයක්. ඒ වගේ ඒක තවත් දියුණු වෙන්න ඕනේ. මේ නිවනට අවබෝධ කරගන්න නම් අනිවාර්යයෙන්ම තවත් ඉස්සරහට යන්න නම් ඉන්ද්‍රිය සංවර සීලය හදාගන්න. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ මොනවද? මේ ඇස කන නාසය දිව ශරීරය ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ. එතකොට දැන් අපිට මේ කෙලෙස් එන්නේ මේ වෑන්නේ පින්නතුනි. ඇස සංවර වුණේ නැත්නම් කෙලෙස් ධර්මයන් නිරන්තරයෙන්ම ඇතිවෙන ඇසහරහ. ඇසෙන් ගන්න අරමුණත් එකමනේ රාග දේශ මොහ හටගන්නේ. කණෙන් එන ශබ්දයත් එක රාග දේශ මොහ හටගන්නවනේ. ඉතින් එන රාග දේශ මොහ සිතුවිලි ආවට පස්සේ ඒවා අපේ හිතේ ඉස්මතු වෙලා නැගීටලි සේවා අපිට ක්‍රියාත්මක වෙන මට්ටමට යනවා. දැන් අපි තුමු දේසේ කියන එක ඇසෙන් දකින රූපයක් ඉඳහා ඇහිච්ච දෙයක් නිසා තමයි දේසේ ඇති වෙන්නේ. දැන් අපි කවුරුහරි බැන්නහම අපිට දේසේ ඇති වෙනවා, මොන හරි දැක්කහම දේසේ ඇති වෙනවා. ඒ දේසේ කියන එක යටපත් වෙලා තියෙන එක ඉස්මතු වෙන අනුසේ පරිඋට්ටාන විතික්කම කියලා අවස්ථාවක් තුනක් තියෙනවා. අනුසේ කියන්නේ තැම්පත් වෙලා තියෙනවා, පරිඋට්ටාන කියන්නේ නැගිටිනවා, කෙලෙස් ධර්ම ඉස්මතු වෙනවා, විතික්කම කියන්නේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ තැම්පත් වෙලා තියෙන කෙලෙස් ධර්මය නැවත ඉස්මතු කරගන්නේ කවුද? තමා විසින් අර බාහිරින් දකින රූපේ නිසා, ශබ්දේ නිසා, ගන්ධේ නිසා. රාගයත් එහෙමනේ, ඇසෙන් දකින රූපය කෙරෙහි රාගසිතක් ඇති කරගෙන රාගය ඉස්මතු කරගෙන ඊට පස්සේ තැම්පත් වෙලා තිබ මේ කෙලෙස් යටපත් වෙලා තියෙන කෙලෙස් ධර්ම ඉස්මතු වෙනවා. පරිඋට්ටානේ අනුසේ කියන්නේ තැම්පත් වෙලා තියෙන පරිඋට්ටානේ ඉස්ස වෙනවා. විතික්කමනේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න නිසා නොඑක් ආකාරයේ මේ රාගසිතුවිල නිසා අපරාධ කරන්න පෙළඹෙනවා. එතකොට බලන්න ලොකු අනර්ථයක්නේ සිද්ධ වෙන්නේ. එතන මේ සීලය කියන එකෙන් කියන්නේ ඒක සංවර කරලා දෙනවා, සීමාවක් පනවලා දෙනවා. දැන් සීලය කියන සීමාව තියෙන නිසා තමයි අපි සමාජය තුළ මේ විදිහට මේ යම්සේ ආරක්ෂාවක් තියෙන්නේ. දැන් සමාජයේ මිනිස්සු කියනවනේ සමාජයේ පිරිහිලා, සමාජයේ බොහොම අද කතා කරන දෙයක් නැහැ. නමුත් මගේ පුද්ගලික මතේ හැටියට මම ගත්තොත් මිනිස්සු මොන සමාජයේ විවිධ ක්‍රියාකාරකම් වැරදි දේවල් තියෙනවා. නමුත් මිනිස්සු ඉස්සරහට බොහොම ධර්මානුකූල ජීවත් වෙන්න උත්සාහ කරනවා. මිනිස්සු ගොඩාක් අපි දකින හොඳට දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා. අද දැන් සිල් ගන්න ගත්තාම, සිල් ගන්න තැනකට ගියාම, අපි ධර්ම දේශනාවලට ගියාම අපි දකින ගොඩාක් තරුණ පිරිස් ඉන්නවා, මෙදිවි පිරිස් ඉන්නවා. දැන් ඉස්සර සිල් ගත්තේ වයසක අය විතරනේ. බලන්න හොඳට මම මේ කියන කාරණා පිළිබඳව විමසලා. අද ඉස්සර මිනිස්සු සිල් ගත්තේ ගොඩාක් වයසට ගිය අය, තරුණ අය සිල් ගත්තේ නැහැ. නමුත් අද සමාජයේ ගොඩාක් තරුණ අය පවා සිල් ගන්නවා, මෙදිවි අය පවා සිල් ගන්නවා, කුඩා දරුවෝ පවා සිල් ගන්නවා. භාවනා කරන කොච්චර නම් පෙළඹිලා තියෙනද මිනිස්සු? මිනිස්සු කොච්චර නම් දැන් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවද? සමහර ගෙවල් වල බෞද්ධ රූපහානි ගුවන් නාලිකා උදේසිර සවස් වෙනකම් බණ අහනවා. ඒතර මිනිස්සු කොච්චර දන් දෙනවද? දැන් බලන්න මේ මෑත කාලේ දැන් රුවන්වැලි සෑය වඳින්න එහෙම ගියොත් එහෙම ඔබ දකිනවා ඉරිදා සෙනසුරාදා වගේ සතියන්ත දවස්වලට ඒ වගේ පූජන ස්ථාන වන්දනා කරන්න ගියාම එහෙම ලොකු සෙනගක් අපි දකින්නේ නැහැ. හැබැයි දැන් එහෙම නෙමෙයි, පුදුම සෙනගක්. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ අර අතුරු සිදුරු නැතුව කියලා. ඒ වගේ විශාල පිරිසක් අද වන්දනාමාන කරන්න මිනිස්සු යනවා. ඒ හැමෝම සුදු අතින් සැරසිලා යන්නේ. ඉස්සර මිනිස්සු සුදු අතින් සැරසිලා ගියෙත් නැහැ ওই වන්දනාමාන කටයුතු වලට. නමුත් අද කාලේ මිනිස්සු අනිවාර්යයෙන්ම සුදු අතින් සැරසිලා තමයි පන්සලට, අරණ්‍ය සේනාසනයට, මේ පින්කම් වලට යන්නේ. ඒ නිසා මේ වෙනදාට වැඩි අර මිනිස්සු කියන අද සමාජී පිරිහිලා ආගමක් ධර්මයක් නැහැ. මම නම් ඒ ප්‍රකාශ කරන්නේ නැහැ. මොකද මම ඒ ප්‍රකාශ කරන්නේ නැත්තේ මොකද මම හොඳටම දන්නවා අතීත සමාජයට වැඩි අද සමාජය තුළ කුසලයට යොමු වෙච්ච ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් තියෙනවා. දැන් බලන්න ඉස්සර මෙහෙම දන්සල් දුන්නද කියලා, අද කොච්චර දන්සල් දෙනවද කියලා. සමහරවිට ඉතින් අවබෝධාත්මකව නැතිව දෙන අවස්ථා තියෙනවා. ඉතින් දන්සල් දෙනවා, ඒස පින්කම් කරනවා. කොච්චර පින්කම්ද? දරුවන්ලි සෑය ළඟට ගියාම නොඑක් පින්කම්, තෙසත්තෑ ඥාන පූජා, සත්බුදු වන්දනා පූජා, අටවිසි බුද්ධ පූජා පින්කම්, නොඑක් පဋාහන ධර්ම සජ්ජායනා පින්කම්, ගොඩාක් ඒවාද දකින්න ලැබෙනවා. ඒක මොකද මිනිස්සු ගොඩාක් පිනට යොමු වෙලා තියෙනවා. මිනිස්සු දන්නවා මේ ධර්මයෙන් තමයි සිත සැනසෙන්න පුළුවන්කම තියෙන්නේ. මෙලෝ සැනසීම තියෙන්නේ ධර්මයේ තුලින් කියලා දන්නවා. මානසික සෝයක් ලබන්න පුළුවන්කම තියෙන්නේ ධර්මයෙන් කියලා දන්නවා. ඉතින් ඒ නිසා මේ උග දෙනෙක් දැන් අද මේ කුසල් වලට යොමු වෙලා තියෙන බව පේනවා. ඉතින් යම් යම් පුද්ගලෝ ඉන්නවා ඉතින් එහෙම නැහැ. ඉතින් එහෙම නැති අයත් ඉන්නවා. ඉතින් ඒක බුදුහාම දේශනා කළානේ. ඉතින් කොච්චර මේ බාලයා පඬිතු ආශ්‍රය කළත් පඬිතෙක් වෙන්නේ නැති අයත් ඉන්නවා කියලා අර උපමාවක් කියනවනේ. යාව ජීවම්පිචේ බහලෝ පඬිතම් පෛරු පාසති නසෝ ධම්මං විජානාති දබ්බී සූපරසංයතා කියලා සඳහන් කරනවානේ. හොද්ද හැඳිගාන්නේ හැන්දෙන්. කොච්චර හැන්දෙන් හොද්ද හැඳිගෑවත්, හැඳ ගෙවෙනකන් හැඳිගෑවත් හොද්ද රහ හැඳ දන්නේ නැහැ. ඒ වගේ තමයි බාලයා දැන් පඬිතයන් කොච්චර ඇසුරු කළත් බාලයා පඬිතෙක් බවට පත් වෙන්නේ නැති ඈත් ඉන්නවා කියන එක බුදුහාමුදුරේ උපමාවෙන් සඳහන් කළා. ඒ නිසා සීල සංවරය කියන එක අවශ්‍යයි. පළවෙනි එක තමයි කල්යාණ සම්පත්‍ය අවශ්‍යයි. දෙවෙනි එක තමයි සීල සංවරය අවශ්‍යයි. තුන්වෙනි එක තමයි කෙලෙස් තවන කතාවෙන් යුත් වෙන්න ඕනේ. ඒකට කියන දස කතා කියලා. අප්පිච්චතා, සන්තුට්ඨී කතා, පවිවේක කතා, සංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන කතා. මේක තමයි දස කතා ගැන. ඒ කියන්නේ නිවන් මාර්ගය තුළ ගමන් කරන කෙනෙක් හදාගන්න ඕනේ තුන්වෙනි කාරණේ හැටි බුදුහාම දේශනා කළ කෙලෙස් තවන කතා. ඉතින් අද අපි කතා කරොත් කතා කරන කෙලෙස් වැඩි වෙන දේවල්මනේ. ඈ ඇලීම පිළිබඳ අල්පේච්ච බා දැ මේ ගැන කෙස් තවන කතාගෙන අල්පේච්ච භාවය කතා පිච්චතාගෙන අල්පේච්ච දාවය ගැන කතා කරන්න ද අපි අල්පේච්චතාව ගැන කතා කරන්නේ න ඉති නිවන් මාර්ග තුළ ගමන් කරන කෙනෙ අනිවාරයම ඉස්සලාම හොඳ දස කතාවෙන් යුත්ත වෙන්න ඕනි. ඒ දස කතාල පලවෙත අල්පේච්ච දාවය කතා කරන්න ඕනි. ලදදෙන් සතුරුවෙන් සතුට්ටික ලදදෙන් සතුරුවෙන් පිළිබඳ පවිවේක විවේකය ගැන කතා කරන්න ඕනේ. අසංසග්ග කතා ගැන සංසර්ගයක් පිළිබඳ ඒව පිළිබඳ කතා කරන්න නැති වෙන්න ඕනි. වීරිය පිළිබඳ කතා කරන්න ඕනේ. සීලය පිළිබඳ කතා කරන්න, සමාධිය පිළිබඳ කතා කරන්න, ප්‍රඥා කතා කරන්න, විමුක්තිය පිළිබඳ විමුක්ති ඥාන දර්ශන පිළිබඳ මේව තමයි නිවන් මාර්ගය තුළ ගමන් කරන ගැන කතා කරන්න ඕනේ. ඉතින් අනික් අපි කතා කරන්නේ මොනවද? අපි කතා කරන්නේ දෙතිස් කතා. දේශපාලනය ගැන කියනවා, කෑම බීම ගැන කතා කරනවා, ඒ වගේම තව රාජ කතා, චෝර යුද්ධ, බය ඔය විදිහට කියන යුද්ධ ගැන කතා කරනවා. ඉතින් හැම වෙලාවෙම අපිට මේ කියන කතාවලින් වැඩි හරියක් ඇති වෙන මොනවද? රාගදේශ මොහොනි. අපි කතා කරන්නේ රාගදේශ මොහොය විශ්ෙන්නේ. ඈ දැන් බලන්න කොයි තරම්නම් දැන් රාගදේශ මොහොය විශ්ෙන්න දේවල්ද අපි කතා කරන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ දැන් නිවන් මාර්ගය තුළ ගමන් කරන කෙනෙක් දැන් මේ ගිහාමලට බුදුහා දේශනා කළේ ඔබ නිවන් මාර්ගයේ වඩන්න නම් නිවන අවබෝධ කරගන්න දස කතාවෙන් එන්න ඕනේ. අල්පේච්ච පාවේ පිළිබඳ කතා කරන්න, ලද දෙයින් සතුරුයෙන් පිළිබඳ කතා කරන්න ඕනේ, විවේකයේ ගැන කතා කරන්න ඕනේ, කාම සංසර්ගයන් පිළිබඳ කතා කරන්න නැතුව ඉන්න ඕනේ, වීරිය ගැන කතා කරන්න, සීලය ගැන කතා කරන්න ඕනේ, සමාධිය ගැන කතා කරන්න ඕනේ, ප්‍රඥාව ගැන කතා කරන්න ඕනේ, විමුක්තිය ගැන, විමුක්ති ඥාන දර්ශන පිළිබඳ ඒව තමයි කතා කරන්න. බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන, ඒ වගේ සීල සමාධි ප්‍රඥා ඒ පිළිබඳව කතා කරන්න ඕනේ. ඉතින් එතකොට තමයි තවත් මේ ධර්මාර්ගයට වීරියක් ඇති වෙන්නේ. දැන් අපි කියන්නේ ධර්ම සාකච්ඡා කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම සවණං ඒතම් මංගල මුත්තම කියන්නේ බලන්න දැන් ඔය ධර්ම සාකච්ඡාවක් කියන් පටන් ගත්තාම සමහරට වෙලාව යනවා දැනෙන්නේ නේ. හරි රසවත් ධර්ම රසේ තරම් රසයක් තවත් නැහැ පින්නතුනි. ඔය හුඟාක් අපි දන්නවා සමහර ඇත්තෝ ධර්ම රසය විඳිනවා. දැන් ඒක ඒ දැන් අපි කාම සම්පත් ආස්වාදිනේ හොයන්නේ. කාම සම්පත් වලින් ලබන ආස්වාදය ඒව තාවකාලිකයි. ඒක අන්තිමට දුකකටපත් වෙන්නේ. අපි තෘප්තිමත් වෙන්නේ නැහැ ගොඩ දෙනෙක් ඉතින්. ඒ තෘප්තිමත් වෙන්නේ නැති නිසා නැවත නැවත හොයාගෙන යනවා. ඉතින් ඒකේ කෙලවරක් නැහැ, ඉවරයක් නැහැ. කාම සම්පත් පසුපස ගිහිල්ලා ඉවරයක් නැහැ. නමුත් බුදුහාම දේශනා කළේ එහෙම නෙමෙයි. ධර්මාර්ගය තුළ ගමන් කරන්න, ධර්මය ගැන කතා කරන්න, ඒ වගේම තමයි කෙලෙස් තවන කතාවෙන් යුත්ත වෙන්න කියලා දෙතිස් කතාවලින් වැළකෙන්න ඕනේ. ඒක තමයි සඳහන් කළේ. දෙතිස් කතාවලින් වැළකෙච්ච ජීවිතයක් ගත කරන්න කියන එක තමයි යහපත් දේවල් කතා කරන්න කියන එක තමයි සඳහන් කරන්නේ. දැන් බලන්න පන්සිල් විතරක් අපි රකින්නෝ. දැන් අපි බොරු කියන්නෙත් නැහැ, කේලම් කියන්නෙත් නැහැ, පරුස වචන කියන්නෙත් නැහැ කියමුකෝ. හැබැයි අපි සම්පප්පලාප වලට වැටෙනවා මේ ගොඩක් දුරට. ඒ කියන්නේ දැන් බොරු කියන්නෙත් නැහැ, කේලම් කියන්නෙත් නැහැ, පරුස වචන කියන්නෙත් නැහැ. හැබැයි සම්පප්පලාප කිව්වොත් ඒක බෑ කරන්න. ඒ නිසා තමයි මේ දස කතාවෙන් යුත්ත වෙන්න කියලා කියන්නේ. අන්න ඒකයි අල්පේච භාවයේ ලද දෙයින් සතුරු වීම පිළිබඳව, අතහැරීම පිළිබඳව, විවේකයේ පිළිබඳව, ඉතින් ඒ වගේ කාමයන්ගේ වෙන්වීම පිළිබඳව, වීරිය පිළිබඳ, සීල සමාධි ප්‍රඥා පිළිබඳ අන්නේ කතාවලින් යුක්ත වෙන්න කියලා තථාගත බුදුරජාන් වහන්සේ දේශනා කළා. හතරවෙනි කාරණේ තමයි කෙලෙස් තවන වීරිය. අනේක ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන දෙයක්. දැන් පළවෙනි එක අපි මොකද කිව්වේ? මේකේ හාමුදුරන බුදුහා දේශනා කළා ඔබ මේ නිවන් මාර්ගය අවබෝධ කරගන්න මෙන්න මේ ටික හදාගන්න. පළවෙනි එක තමයි මොකද? කල්යාණ සම්පත්තිය, දෙවෙනි එක සීල සංවරය, තුන්වෙනි එක තමයි දස කතාවෙන් යුක්ත වීම, හතරවෙනි එක තමයි මොකද? කෙලස් තවන වීරිය. අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි පින්නතුනි වීරිය කියන එක. මොකද වීරිය කියන එක නැති තැන වීරිය කියන එක මේ කුසලයටත් වෙන අකුසලයටත් තියෙනවා. දැන් අපි මේ කාම ලෝකේ කාම සම්පත් විඳින කොච්චර වීරිය කරනවද නේ? දැන් මේ රැකී රක්ෂා කරන්නේ, ඉගෙන ගන්නේ, ව්‍යාපාර කරන්නේ, මොන වටද ඒ අපි කාම ලෝකේ ජීවත් වෙනනේ. අපි මේ වීරිය කරන්නේ, සල්ලි හම්බ කරන්නනේ. ඒකට අපේ වීරිය තියෙනවා. අපි පංචකාම සම්පත් විඳින වීරිය තියෙනවා. ඒ වගේ අකුසල කර්ම කරන්නත් වීරිය තියෙනවා. ප්‍රාණඝාත කරනවා, සොරකම් කරනවා, කාමීච්ඡාචාරය දෙනවා, බොරු කියනවා, කේලම් පරස වචන කියනවා, මේවටත් වීරිය තියෙනවා. දැන් අපි හිතමුකෝ දැන් සකනනාසී දිවසරි ඉන්ද්‍රයන් පිනවන්න වීරිය තියෙනවා. රැ එළි වෙනකන් හරි කමන්නේ අපි සංගීත සම්දර්ශන බලනවා, ටෙලිනාචි චිත්‍රපටි බලනවා. ඒවට වීරිය තියෙනවා. ඒ මොනවද? අකුසලයට. ඒ පරමාර්ථ ගත්තොත් අකුසලයටනේ. නම් කුසලයට කියන වීරිය තමයි ඇති කරගන්න. ඒවට බෑ. බණක් අහන්න යනවා නම් අද බෑ. ඉතින් අද කම්මැලි, ඉතින් නිදිමතයි, එහෙම නැත්තම් අද වහිනවා. ඉතින් ඒ වගේ අර කුසීත ස්වභාවය ඇති කරගන්නවා. දැන් ගාක් අපි දකිනවා. ඉතින් දැන් කුසලයට යොමු වෙනවා නම් වීරිය අඩුයි. අකුසලයට වීරිය තියෙන හොඳට. ඉතින් නිසා මේ නිවන් අවබෝධය ලබන්න බෑ වීරිය නැතුව. දැන් මේ ගිය හාමුදුරුවත්තින් වීරිය ඇති කරලා ගියාට දැන් එතන ඔහු උත්සාහවන්ත උන්නේ නෑනේ කොහොම හරි කෙලෙස් තවාගෙන වීරිය ඇති කරගෙන මම කොහොම හරි මේක මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා. වීරිය කියන්නේ පාරමිතාවක්නේ. දැන් බුදුහාමුදුරුව බෝසතාන් වහන්සේ බුදු වෙන්න මොහොතේ අසතු බෝධි මූලයට ඇවිල්ලා මොකද කිව්වේ? මම බුදු වෙලා මිසක් මෙතන නැගිට මගේ ඇටමස්සලේ නහර වියලුණත් මම බුදු වෙලා මිසක් නැගිටින්නේ නැහැ කියලා තමයි වීරිය ඇති කරගෙන උන්වහන්සේ මේ බුද්ධත්වයේ පිණිස වීරිය කළේ. ඒ වීරිය පාරමිතක් සංසාරේ පිරුවා. ඉතින් අපිටත් මේ වීරිය පාරමිත අවශ්‍යයි. ඒ නිසා තමයි අපි අනිවාර්යෙන් පොහොය අටසිල් සමාදන් වෙන්න, දානමානාදී පින්කම් සිද්ධ කරන්න, භාවනා කරන්න, ඒ වීරිය වඩන්න ඕනේ. දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවානේ. අර සතර සතිපට්ඨාන, සතර සම්මප්පදානි, සතර සතිපට්ඨාන, සත්ත බොජ්ජංග, සතර ඉදිපාද ධර්ම, පංච බල, පංචේන්ද්‍රිය, ආරෂ්ඨාංගි මාර්ග කියලා ඒවා ඒ ඔක්කොම 37ක් තියෙනවානේ. ওই 37ේ නව තැනකම වීරිය තියෙනවා. සතර සම්මප්පදාන වීරිය තියෙන හතරක්. උපන් කුසල් දියුණු කිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් අකුසල් ප්‍රහාණය, නූපන් අකුසල් මෝපදීම හතරක් තියෙනවා. එතකොට සත්ත බොජ්ජංගල විරිය බොජ්ජංග තියෙන, සතර ඉදිපාදවල තියෙන චන්දචිත්ත විරිය විමංසා විරිය කියලා තියෙන පංච බලවල, සද්දා ඉන්ද්‍රිය වීරි, සද්දා බල වීරිය බල, සති බල සමාධි ප්‍රඥා බල කියන එකේ වීරිය බල තියෙනවා. ඉන්ද්‍රියල පංච ඉන්ද්‍රියවල ඒ ඉන්ද්‍රිය ධර්ම කියලා වෙනම තියෙනනේ පින්නදිනේ. සද්දා ඉන්ද්‍රිය, වීරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. ඒකේ වීරි ඉන්ද්‍රිය, ආරෂ්ඨාංගි මාර්ග සම්මා වායාම, එතනත් වීරිය ගැන කියනවා. හැම තැනම වීරිය තියෙනවා. ඉතින් වීරිය නැති කෙනෙකුට නිවන් දකින්න බෑ. මම මුලින්ම සඳහන් කරන්නේ නිවන ළඟට එන්නේ නෑනේ. අපි නිවන කරා යන්න ඕනේ. හරියට ගඟක උඩු ගම්බලා පීනනවා වගේ. ඉතින් ඒ වගේ වීරියක් නැති කෙනෙකුට කවදාකවත් ධර්ම අවබෝධයක් ලබන්න බෑ. ඉතින් ඒ නිසා කෙලෙස් තවන වීරිය තියෙන්න ඕනේ. මොනවටද වීරිය තවන? කෙලෙස් තවන්න, කෙලෙස් වලින් මිදෙන්න. ඉතින් මේ ඉන්ද්‍රිය සංවර කරගන්න වීරිය කෙනෙක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට බලන්න මේ මේගිය හාමුදුරනේ බුදුහාමුදුර කියපු කරුණු ටික මොනවද? මේක පළවෙනි කාරණාව, අර භාවනා කරන්න ගියා ඒක සාර්ථකුන්නේ නැගිටලා ආවා. ආහම් බුදුහාමුදුරුව ඉතින් දේශනා කළා, මම ඔබට යන්න එපා කිව්වේ මේ ගියේ, ඔබට මේ ওই භාවනාව සාර්ථක වෙන්නේ නැති බව මම දන්නවා. බලන්න බුදුහාමුදුරන්ගේ දුරදක්නා සර්වඥා ඥානෙ. ඒ නිසා ඔබ මේ නිවන හදාගන්න නම්, නිවන සාක්ෂාත් කරගන්න නම්, ජීවිතේ හදාගන්න නම් මේ ටික සකස් කරගන්න ඕනේ මුලින්ම. ඉස්සලා කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න, සීල සංවරය හදාගන්න, කෙලෙස් තවන කතා වලින් යුත් වෙන්න, ඊට පස්සේ වීරිය ඇති කෙලෙස් තවන්න වීරිය ඇති කරගන්න, ඊට පස්සේ භාවනා කළා සමාධි ආදී විදර්ශනා නූණ ඇති කරගන්න. පස්වෙනි එක තමයි ඒ උදේව ඥාන ආදී විදර්ශනා ඥාන දියුණු කරගන්න එක. මේ ස්කන්ධයන් ආයතනයන් ධාතුන් පිළිබඳව මේ පංචස්කන්ධය පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න. ඊට පස්සේ ඉතින් භාවනා කරලා ඒ ටික දකින්න. ඊට තමයි පස්වෙනි එක. එතකොට නිවන අවබෝධ කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. දැන් මේ කාරණාවලින් පැහැදිලි වෙනවා, මේ කාරණා හොඳට අධ්‍යයනය කළ අපේ මේ ගිය හාමුදුරුව පසු කාලින උන්වහන්සේ සීලු කෙලෙස් නසා අරහත්ත්වයේ සාක්ෂාත් කරගන්නට යෙදුනා. එතකොට ඒ සඳහා මඟ පෙන්වුවේ කවුද? බුදු හාමුදුරුව. අන බුදුරජාණන් වහන්සේ දුන උපදෙස් මොනවද? මෙන්න මේ ටික හදාගන්න. කල්යාණ මිසම්පත්තිය ඇති කරගන්න, සීල සංවරය හදාගන්න, කෙලෙස් දස කතාවන්ගෙන් යුත් වෙන, කෙලෙස් තවන කතාවන්ගෙන් යුත් වෙන්න, ඒ වගේ කෙලෙස් ප්‍රහාණය කරන්න වීරිය කරන්න, ඊට පස්සේ විදර්ශනා භාවනා ආදී දියුණු කරගන්න. එතකොට ඔබට නිවන් දකින්න පුළුවන් කියලා බුදුහාම දේශනා කළා. එහෙනම් අපේ දායක පින්නතුන්ටත්, මේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ටත් අපි සඳහන් කරන්නේ, ඔබත් මේ නිවන අවබෝධ කරගන්නට නම් ඔබ මෙන්න මේ කරුණ ටික හදාගන්න. ඉතින් අපි හිතමුකෝ නිවන් අවබෝධය ලබා ගන්න නැතුව යහපත් ජීවිතයක් ගත කරන්න කියලා හිතමුකෝ. දැන් සමහර අය කියන අපිට නිදහසේ හොඳින් ජීවත්, දැන් බුදුහාමුදුරෝ දේශනා කරේ නිවන් දැකීම තමයි දේශනාවේ ප්‍රධාන පරමාර්ථය. යම් කෙනෙකුට අපි හොඳින් ජීවත් වෙන්නයි අපිට ඕනේ කියලා කිව්වොත්, ඒ සඳහාත් ඕනේ දෙයක් තමයි කල්යාණ මිත්‍රයෝ. පළවෙනි එක අනිවාර්යෙන් සීල සංවරය අනිවාර්යෙන් අවශ්‍යයි. දැන් පෞල් ජීවිතයක් ගත කරනකොට බලන්න පංචශීලයට විරුද්ධව කටයුතු කළොත් මොකද වෙන්නේ කියලා. පෞල් ජීවිතය අසාර්ථකයි. කොහේ හරි පෞල් ජීවිතයක් අසාර්ථක වෙලා තියෙනවා නම් හොයලා බැලුවොත් එහෙම ඒකේ පිටිපස්සේ තියෙන මොකද? පංචශීලයට විරුද්ධ ක්‍රියාවලියක්. මොනෝhari පංචශීලයේ කඩලා දෙදෙනෙන් එක්කෙනෙක් නෝනා හෝ මහත්තයා, ඒක නිසාද නෙමෙයිද බලන්න පෞල් ආරවුල ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා බහුතරයක් මේ පෞල් ආරවුලට ප්‍රධාන හේතුව පංචශීලයේ නොරැකීම. දෙදෙනාම හොඳට පංචශීල රකින්නවා නම් පෞල් ජීවිතය සාර්ථකයි. ඉතින් ඒකෙන් පැහැදිලි කරන්නේ මොකද? මේ ලෞකික ජීවිතේටත් මේ කල්යාණ සම්පත්තියේ සීල සංවරය ආදී වැදගත්, ලෝකෝත්තර වශයෙන් නිවනට නම් මේ ඉතාමත් අවශ්‍ය වෙනවා. මෙතන ඉතින් එහාට දසකතා ඒව කෙලෙස් තවන වීරිය ආදී කොටගෙන ඒ විදර්ශනා නුවණ කියන එක අත්‍යවශ්‍ය දෙයක් ඇටියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ ඉතින් අපි පුරා හෝරාවක් මේ ධර්ම දේශනාව සිද්ධ කළා. ඉතින් උදෑසනින්ම හිරු FM තුලින් මේ ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් ඇටියට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියලා. ඉතින් මේ සීල සමාධි ප්‍රඥා දිනු කර ගැනීමෙන් තමයි මේ ධර්ම අවබෝධය ලබන්න පුළුවන් කියලා බුදුහාමුදුරුව දේශනා කළා. ඒ සඳහා මූලික අඩිතාලම තමයි කල්යාණ සම්පත්තියේ සීල සංවරය, කෙලෙස් තවන කතාවන්ගෙන් යුත්ත වීම, කෙලෙස් තවන වීරිය, ආවිදර්ශනා නුවණ කියන මෙන්න මේ කරුණු පහ වැදගත් බව පැහැදිලි කරමින් මේගිය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන මේගිය සූත්‍රය ඇසුරු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සූත්‍රයක් මේක. ඉතින් මේ දේශනාව ඇසුරු කරගෙන අද මම මේ දේශනා කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ උපදෙස් අවවාද අනුශාසනා පිළිපැද්ද මේ ගිහාමුදුරු පසු කාලිනු අරහත්ත්වයේ සාක්ෂාත් කරගන්නට යෙදුණා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ජනිත කරගත් පුණ්‍ය ශක්තිය බලය පිනත් ඔබ හැම දෙනාට මුතුන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා ඇති කරන්න. ඉතින් අද දවසේ මේ ධර්ම දානමේ මේ පුණ්‍ය ක්‍රියාව සිද්ධ කිරීමේ මූලික අඩිතාලම මූලිකත්වයේ මේ ලෝකයාට දහම් ඇස විවර කරන්නට අවකාශයේ සලසා දුන් හිරු මාදිජාලේ සභාපතිතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට අපි විශේෂයෙන් ආශිර්වාද කරන බුද්ධාදී රත්නත්‍රේ අනන්ත සූසි මහා ගුණ බලයේ ආශිර්වාද බලෙන් එතුමාටත් එතුමාගේ මේ මහත්මිය දුවාදරුවන් ඇතුළු අපේ හිරු මාධ්‍යාලේ සභාපතිතුමාගේ ඉතින් සියලු දෙනාටමත් මේ සියලු කාර්ය මණ්ඩලයටත් සිතක් වේවා, සාන්තියක් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, දිගාසිරි සම්පත්තිය සැලසේවා, එතුමාලාගේ මෙලෝ ජීවිත පරලෝ ජීවිත වාසනාවන්ත වේවා, අමා මහ නිවනින් සැනසෙන මේ පිනත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් දේශ විදෙස් ධර්ම ශ්‍රවණය කරපු පින්නත් ඔබ හැම දිනාටමත් තුරුණවාංගේ අනන්ත ගුණ ආශිර්වාද බලෙන් නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝා සම්පත්තිය ලැබේවා. කරන කියන සියලු යහපත් කටයුතු රැකේ ආරක්ෂා ව්‍යාපාර වේලෙහෙන්දාම් ගොවිතැන්පත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හැම දෙයක්ම දියුණු පමුණු භාවයට පත් වේවා. එහෙම දිනාටමත් මේ පින් මෙලෝ යහපත පරලෝ යහපත පිණිස නිවන් පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගනිත්වරට ජාති සම්බුද්ධ ශාසනය රැකදිත්වා දෙවියෝද පතන්නා බෝධියකින් නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාවත් සියලු මිය පරලෝගියා වූ ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. රට ජාති වෙනුවෙන් දීපු දීරෝ දරණ විරුවන් ඇතුළු කොටගෙන ඔබ සැම දෙනාගේ මිය පරලෝ ඥාතීන්ටත් මේ පින් මෙලෝ පරලෝ දෙලෝ යහපත පිණිස නිවන් පිණිසම හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනමෝදිත්වා චිරන් රක්කන්තු ශාවකං ති. හැම දිනාටම තෙරුවන් සරණයි.
අද හිරු සදහම් උදැසන ධර්මදේශකයන්න් වහන්සේ හංවැල්ල දිද්දිනිය ඓතිහාසික කොංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසන අධිකාරී පූජ්‍ය දිද්දිනියේ විමලසංක ස්වාමීන් වහන්සේ.